இளங்கட்ட கரு அஜித் மானப்பெருங்க ஒவ்வொத்து மாட்டு வினாடி தகைய
இதையாக பேதலி கரான் கமத்தி வினாடியும் பேதலி கரான்னாங்க. One is, there is no question about the ownership of the bank going to anybody apart from the government of Sri Lanka. The government is the ultimate beneficial owner and it is enshrined in Article 13 of the bank. For the avoidance of any doubt, Article 13 will not be amended. The next point I would like to make was about the monetary board in terms... Yeah.
Eventually, yeah. End up in the stock market if the provisions are not protective. Yeah. You agree? Yeah. And there in the stock market, it can go into the hands of any private sector.
No, it can't. It can't because it would be illegal. I've checked with the lawyers. We've got. Yeah. So it can't go. It can't go because it will be contrary to the People's Bank Act. It's contrary to the. No, that is. No. Yeah. Honorable Member, DFCC, NDB were definite decisions taken by the government to take it to the market. If a future government, maybe your government, if a future government decides to take Bank of Ceylon or People's Bank to the market, that's a future decision. Under these amendments, not possible, cannot be done. Then the monetary board, just to clarify that last point, the monetary board, right, is approval is not necessary for the nature of the debenture or for the interest rate. It's not necessary. Not for a single Sri Lankan state-owned bank is it there. Only People's Bank has been constrained. We are making People's Bank equal to the other banks. But the supervision of the central bank will not change in any way. Mahabankwe adikshane kisima venasak naha. Metana mudal mandale venasa vela tiyenne. Me bankota vitarai e tahanchiya dala tiyenne. Ekena debenture ke pramanaya poliya kiyeda kiyana eka eka adhyakshaka mandale eka teerne karana. I think kisima sakayak tiya gannepa. Me sansodhana valin raje aithiya nathi karannata baha. 13 wenni section 13 e kisima amendment ekak ekara naha.
ගරු මූලාසනයට මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම සතුටු වෙනවා මේ මහජන බැංකු පනත සංශෝධනය කිරීමේ විවාදයට අවස්ථාවක් ලබා දීම ගැන ඒ වගේම ඒ සංශෝධනය කිරීම ගැනත් මම කියන්නේ මේ අපේ රැක ගන්න ඕනේ බැංකුවක් අපිට ජාතිය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරපු බැංකුවක් රැක ගැනීම වෙනුවෙන් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙවැනි තීන්දුවක් මෙවැනි පනත සංශෝධනයක් කිරීම ගැන විශේෂයෙන්ම සතුටු වෙනවා ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා ආර්ථික සංවර්ධනය අපි කඩාගෙන වැටිලා කියලා. නමුත් එතුමා හිතනවා ඇති ආර්ථික සංවර්ධනය කියන්නේ මේ ණය අරගෙන වරායවල් හදන එක හරි ණය අරගෙන චීනෙට රට උගස් තියලා පාරවල් හදනවා කියන එක හරි ණය අරගෙන රට උගස් තියලා ගුවන්තොට පොළවල් හදනවා කියන එක තමයි ආර්ථික සංවර්ධනය කියලා හිතලා ඇත්තේ. නමුත් අපි ආර්ථික කඩා වැටිච්ච ආර්ථිකයක් තියෙන රටක් උඹහක් වගේ පුඹලා ආර්ථික තිබිච්ච රටක් අපි ක්‍රමානුකූල ක්‍රමවේදයක් තුළ විවිධ රටවල් හා ඒකාබද්ධ වෙලා එකතු වෙලා ධනාත්මක සිතුවිලි තුළ නිර්මාණය කරමින් යනවා. වර්තමානයේ වෙනකොට මේ රජයේ ආර්ථික සංවර්ධනය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදිහට අර ණය අරගෙන නෙමෙයි ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදිහට ආර්ථික සංවර්ධනය කරනවා කියනවා නම් මේ අවුරුද්ද තුළ අපිට සෑම ග්‍රාම සෑම ප්‍රාදේශීයකම් කොට්ටාසයකට වර්තමානයේ වෙනකොට ලක්ෂ 3000ක් සංවර්ධනයේ සඳහා ලබා දෙන්න පුළුවන්කම තිබුණා. මගේ ගම්පහ ප්‍රාදේශීයකම් කොට්ටාසයේ විතරක් ගරු මූලාසනයේ සභාපති මන්ත්‍රීතුමනි ගෙවල් 1500කට රුපියල් ලක්ෂ ගානේ නිකන් දුප්පත් ගෙවල් වලට පහලි හදා ගැනීම සඳහා නිකන් මුදල් දුන්නා මේ වර්ෂය තුල. එවැනි විදිහට අපි ආර්ථික සංවර්ධනය කරමින් මේ සංවර්ධනයේ ප්‍රතිලාභ අහිංසක දුප්පත් ජනතාවට ලැබෙන ආකාරයකින් කටයුතු කරගෙන යනවා කියන එක මම විශේෂයෙන් පැහැදිලිව කියනවා. ඒ වගේම මේ විපක්ෂය ලගන චෝදනාව තමයි ගරු සභාපති මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ බැංකුව පෞද්ගලිකකරණය කරන්න යනවා කියලා. ඇයි මේ වගේ මේක දැනගෙන නොදැන කියන කතාවක් නෙමෙයි. මේක දැනගෙන තවත් ජනතාව ඇඳවීමට කටයුතු කරනවා. මොකද වර්තමානයේ අපි නිදහස දීලා තියෙනවා. වර්තමානයේ මාධ්‍ය නිදහස උද්ඝෝෂණය කිරීමේ නිදහස රජයේ විවේචනය කිරීමේ නිදහස ජනාධිපතිවරයා විවේචනය කිරීමේ නිදහස අපි දීලා තියෙනවා. මේ මේ නිදහස ප්‍රයෝජනයට අරගෙන මේ නිදහස ප්‍රයෝජනයට අරගෙන වද ඔතුමා මැරිලා උපන්නන ශංග්‍රිල්ලා හෝටලේ විකුණනකොට අර හමුදා මූලස්ථානයේ විකුණනකොට කොහෙද හිටියේ? හමුදා මූලස්ථානය සින්නක්කරව චීන කම්පැනියට විකුණනකොට ගෝල්පේසක ඉස්සරහා ඉඩම කොහෙද හිටියේ? කොහෙද හිටියේ? දැන් මතක් වුණා ජාතිය ජාත්‍යාලය. නමුත් මම විශේෂයෙන් කියනවා අපි මේ මේ රජය බලයට පත් වුණාට පස්සේ කිසිම දෙයක් අපේ රාජ්‍ය දේපල අපි විකුණලා නැහැ. නමුත් අපේ කරු මන්ත්‍රීතුමා මගේ දිස්ත්‍රික්කේ මන්ත්‍රීතුමා අපි දන්නවා ඒ කාලේ අපි කොහොමද රෙද්දක් ඇඳගෙන කියන්නේ අපිට ඇඟිල්ල දික් කරන්නේ නේද? සංග්‍රහ අර ඕන කෙනෙක් දන්නවා ගෝල් ෆේස් එකට ගියාම ගෝල් ෆේස් එක ඉස්සරහ තිබිච්ච හමුදා මූලස්ථානය සින්නක් කරව චීන කම්පැනියට ගුණනකොට ගෝල් ෆේස් එකට ගිහිල්ලා අර එහා පැත්ත බලනකොට ෆෝට් සිටි එක ෆෝට් සිටියේ සින්නක් කරව ඉඩම් අක්කර 600 හෙක්ටයාර 600ක් 800ක් සින්නක් කරව දෙනකොට සුද්ධ රුපියල් 140 දෙනකොට ඔබතුමාලා කොහෙද හිටියේ? අර ඇමරිකාවේ ඩෝල් සමාගමට අක්කර දසදහස් ගාණක් සින්නක් කරව විකුණනකොට කොහෙද හිටියේ? නමුත් මම වගකීමෙන් කියනවා පුළුවන් නම් මේ රජයට ඇඟිලි දික්කරන්න මෙන්න මේ ඉඩම වික්කයි සින්නක් කරව කම්පැනියකට කියලා රජයේ මෙන්න මේ ඉඩම විකුණුවා කියලා මං අභියෝග කරනවා. පුළුවන් නම් කියන්න මේ රජයේ මෙන්න මේ ඉඩම සින්නක් කරව විකුණුවා අර පුද්ගලික කම්පැනියට කියලා පුළුවන් නම් කියන්න. එහෙම කියන්න තමුන්ගේ අතේ වැරදි තියාගෙන මං කියන්නේ ඒකයි කියන්නේ මේ මැරිලා ඉපදුනා වගේ කතා කරන්න එපා කියන එක මම වගකීමෙන් කරනවා. ඔබතුමාලා
සිබි එක නක
සිබි රත්නායක
සෝරි
ම ඔය මේ දුන්නා කියපු ලියකියවිල ටික ඉදිරිපත් කරන්නක පුළුවන් නම්
ඔබතුමා
අක්කර 10
විවාද දැන් දුන්නගෙන් ඔව් දුන්න කියන ගරු මන්ත්‍රීතුමා මේක මේ ජනතාවට ගෝල් ෆේස් එකේ ඉඩම ඇස්පනා පිට පේනවන්නේ හමුදා මූලස්ථානයේ තිබිච්ච ඉඩම ආයි ලියකිවිලි ඕනිද ශංග්‍රිල්ලා හෝටලේ ගහලා තියෙන ඉඩම මේ ජනතාව ඇස් පියාගන්න ගෝල් ෆේස් එක ඉස්සරහින් යන්නේ ගෝල් ෆේස් එක ගාවට ගිහින් මේ රටේ ජනතාව ගෝල් ෆේස් යනවනේ ගෝල් ෆේස් යනකොට එහා පැත්ත බලපුවාම පෝට් සිටි එකට සින්නක් කර වික්කා මේ පැත්ත බලුවාම හමුදා මූලස්ථානය ඔව් ඒක හමුදා මූලස්ථානය හමුදා මූලස්ථානයත් සින්නක් කරව වික්කන්නේ කුලියට දුන්නද බද්දර දුන්නද නැහැ සින්නක් කරව වික්කා දෙයියනේ අපේ වෙන ලියකෙවිලි ඉල්ලනවා ඒවත් සමහරට හංගලා දාලා ඇති කොහෙරි කැලිකකටවත් දාලා ඇති මුහුදටවත් දාලා ඇති ලියකෙවිලි ටික නමුත් සින්නක් කරව පාවිච්චි කරන්න ඔබතුමා දීපු ඉඩම ඕ වගේම තමයි දවසක් මට මතකයි විවාදයකට ගිහිල්ලා විවාදේ ඉඳලා බන්දුලගුණවර්ධන මහත්තයාගෙන් ඉල්ලුවා ලිය බන්දුලගුණවර්ධන මහත්තයාට තමයි කිව්වා කියපුවාම එතනට පු මාධ්‍යවේදියා දුන්නා මෙන්න ලියකිවිලි මේක ගැන හොයලා බලන්න ඕනේ කිව්වා මේ වගේ විහිළු කතා කරලා ජනතාව රාවට්ටන වැඩපිළිවෙලට යන්න එපා විහිළු මේවා ඕවා මුල කාලේ මිනිස්සු පිළිගත්තා වර්තමානයේ මිනිස්සු පිළිගන්නේ නැහැ මිනිස්සු දන්නවා ඉතින් හමුදා මූලස්ථානයේ වික්කයි කියනක සින්නක් කරව ගෝල් ෆේස් එකට ගිය මිනිස්සු දන්නේ නැද්ද ඒ නිසා
මේ හරි දැන් හරි කතා කරන්න
වෙනස් කළාද ඒකනේ
ගරු සභාපතිතුමනි පොඩයි මන්ත්‍රීතුමා පොඩ අහගන්න තමුන්නාන්සේ දන්නවද ටාජ් සමුද්‍රා හෝටලය ඒකත් හමුදාවේ ඉඩමක් ඒ ඉඩම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දුන්නේ ඒ විදිහට තමයි. ඒ වගේම තමයි මේක ආර්ථික උපාය මාර්ගයක් සඳහා තමයි මේක සම්පූර්ණ පාවිච්චි කරන සංචාරක ව්‍යාපාරයට. ඒ ශංග්‍රිලා හෝටලයේ ඒ විදිහට සින්නක් කර දුන්න එකෙන් තමයි ඊට පස්සේ අද චේන් හෝටල් කොළඹ පිටරටවල තියෙන
මේක පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි. මන්ත්‍රීතුමනි මේක පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි.
ඒක පොයින්ට් ඔෆ් ඕඩර්. දැන් මම කැමති වෙනවා
ගරු මන්ත්‍රීතුමනි
මේක නම් මොකද්ද
මේක පොයින්ට් ඔෆ් ඕඩර් නෙමේ
ඈ නම මම ගරු මන්ත්‍රීතුමා මම සතුටු වෙනවා ඔබතුමා දැන් මහින්ද රාජපක්ෂ ගියේ ජේ.ආර්. ගමන් ගිය මාර්ගය කියලා පිළිගත් එක මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ওই පොහොට්ටුවේ ආණ්ඩුව ගියා JR ගේ මාර්ගේ. හැබැයි JR ව විවේචනය කළා තමයි ආණ්ඩුවේ බලය ගත්තේ. අද JR ගේ පාර අපි ගියා කියලා කයිවාරු ගහනවා. නමුත් ඔව් අද JR ගේ පාර හොඳයි කියලා කියනවා. නමුත් ඔබතුමා JR ජයවර්ධන දුන්නා හින්දා ශංග්‍රීලා එක වික්කා. අපි කවුරු දුන්නත් එහෙනම් අපිත් මහින්ද රාජපක්ෂ ශංග්‍රීලා එක දුන්නා පෝට් සිටි එක දුන්නා ඩෝල් සමාගමට ඉඩම් දුන්නා කියලා අපිත් ඉක්ුණන්න එපා. මම ඒකයි කියන්නේ වගකීමෙන් ඇහුවේ. පුළුවන් නම් මේ ආණ්ඩුව විකුණපු එක දේපොලක් විදේශිකයෙකුට විකුණපු රාජ්‍ය දේපොල පෞද්ගලික අංශලි විකුණපු එක දේපොලක් පුළුවන් නම් නම් කරන්න කියලා මම වගකීමෙන් ප්‍රශ්න කරනවා. වගකීමෙන් කියන පුළුවන් නම් පෙන්වන්න කියලා. බොරුවට ජනතාව රවට්ටලා කුලප්පු කරනා මිසක් ඔබතුමාලා දන්නවා. ඔබතුමාලා දන්නවා මේවා විකුණන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුව විකුණන්න දෙන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුව කොලේ වහලා ගහන්නේ නැහැ කියලා ඔබතුමාලා දන්නවා. මේ ආණ්ඩුව තුවක්කුවෙන් කෑ ගහන මිනිස්සු බය කරලා මරන්නේ නැහැ කියලා ඔබතුමාලා දන්නවා. මේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ව මරන්නේ නැහැ කියලා දන්නවා. මාධ්‍ය ආයතනවලට ගිනි තියන්නේ නැහැ කියලා දන්නවා. ඒ හින්දා ඔබතුමාලා බය නැතුව ගිහිල්ලා බොරු කිය කියා මේ රටේ ජනතාව කුලප්පු කරනවා. ඔබතුමා බොරු කිය කියා දන දන බොරු කියලා කුලප්පු කරනවා. ගරු මූලාසනයට මන්ත්‍රීතුමනි, මේ පනතේ පැහැදිලිව තියෙනවා මේ මහජන බැංකුව විකුණනවා, මේ පනතෙන් විකිණෙනවා, මේ සංශෝධනයෙන් මහජන බැංකුව පුද්ගලික ආයතනට දෙනවා කිය කියා මේගොල්ලෝ කියද්දි මේ පනත අරගෙන 13 වෙනි වගන්තිය කියවලා බැලුවනම් ඒක තියෙනවා රාජ්‍යයට හෝ සමූපකාරයට විතරයි දෙන්න පුළුවන් කොටස් කියලා මේකෙ පැහැදිලිව තියෙනවා. ඒ පනතට ඒ වගන්තියට අත තියලා නැහැ. අපි කරන්නේ බැංකුව ශක්තිමත් කරන එක විතරයි. වෙන දෙයක් අපි කරන්නේ නැහැ. ඔබතුමාලා දන්නවා ඔබතුමාලාට ඔබතුමාලා බබ්බු නෙමේ මේ පනත් ඔබතුමාලා කියවලා තියෙනවා. මේ පනත් ඔබතුමාලා පරිශීලනය කරලා තියෙනවා. මේකේ 13 වෙනි වගන්තිය තියෙනා මේ පනතේ මේ මහජන බැංකුවේ කොටස් දෙන්න පුළුවන් සමූපාකාර සමිතියකට හෝ රජයට විතරයි කොටස් ගන්න පුළුවන් කියන එක මේ පනතේ 13 වෙනි වගන්තියේ පැහැදිලිව තියෙනවා. එහෙනම් මේ 13 වෙනි වගන්තියට අපි අත තියලා නැතුව ඔබතුමාලා කොහොමද කියන්නේ කොට බෞද්ධලීකරණය කරන කියන්නේ දන්නේ නැතිකම නෙමෙයි. අහිංසක මිනිස්සු ගොනාට අඳලා බූරුවට අඳන්ඩ මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන කටයුතු කරන මිසක් ඔබතුමාලා දන්නේ නැතුව
ආරක්ෂක ලේකම්ල වගේ තමයි. ආරක්ෂක ලේකම්ල වෙනස් කරනවා වගේ සීටු වෙනස් කරන දවස දවසේ ගණපූර්ණේ නෑ. එතකොට මේ පාළු ගෝල් වල වළම්බිදල වගේ
ඇතිද කරුණාකර වාඩි වෙන්නකෝ. මන්ත්‍රීතුමාලා කරුණාකර වාඩි වෙන්න සීටක. බෙල් කරන්න කරුණාකර. Hari? Please continue.
Garu, Mulasana Duna Mantrithumani, Ada Mahajana Bankuwa Paudgalika Karanawa Kiyala Kiyala ඒකට සටන් කරන්න ඕන නම් විපක්ෂයේ ගණපූර්ණේ ඉල්ලන්නේ නැහැ. මේ ජනතාව ඇඳුවා වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීතුමන්ලවත් අන්දණ්ඩයි හදන්නේ. මූලාසනේ රූඩෝ ඉන්න ඔබතුමාවත් අන්දණ්ඩ හදනා ගණපූර්ණයක් නැහැ කියලා. මේගොල්ලන්ට සැබෑ ඕනකමක් තිබ්බනම් මේ පණිතගෙන කතා කරන්න මහජන බැංකෝ බේර ගන්නවා කියන එකේ ඇත්තටම රැවටිලා මේ බේර ගන්න කියලා දඟලුවා නම් ඇයිද යන්නේ විවාදෙට යන්න දෙන්නේ නැතුව ගණපූර්ණේ නැහැ කියලා මගලි නවත්ත ගන්න හදන්නේ. ඒකින්ද තේරෙනවා මේ රටේ ජනතාවත් මේක දැනගන්න ඕනේ. ඔන්න විපක්ෂයේ කතාව. මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා මේ පනත වෙනස් කරගන්න ඕන නම් සත්‍ය උමනාවක් තිබ්බනම් ගණපූර්ණේ නැහැ කියලා විපක්ෂ මන්ත්‍රීවරු ටික දොරෙන් එළියට දුවන්න ඕනේ නැහැ. දොරෙන් එළියට දිව්වේ ඇයි? මේක ගණපූර්ණේ නැත්නම් මෙතුමාලට සැබෑ උවමනාවක් තිබ්බනම් මේ පනත ගැන සාකච්ඡා කරලා පනත සර්වසාධාරණීක වෙනස් කර ගැනීමේ උවමනාවක් තිබුණනම් ඔබතුමාලා ගණපූර්ණේ නැහැ කියලා
පාර්ලිමේන්තුවේ
කියන්නේ නැහැ. එහෙනම් නැති කට්ටියත් එක් කරගෙන ඇවිල්ලා විවාදෙට එක්කහු කරගන්න ගණපූර්ණේ හදා ගන්නවා. එතකොට රටේ ජනතාව දැනගන්න ඕනේ ඔන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විපක්ෂ මන්ත්‍රීවරු ටික හැසිරෙන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. එහෙනම් ඔබතුමාලා පාර්ලිමේන්තුවට එව්වේ රටේ ජනතාව එව්වේ මේක මේ වැදගත් විවාදයක් කරන වෙලාවේ ගණපූර්ණේ නැහැ කියලා මේක කඩාකප්පල් කරන්න නෙමෙයි මේ විවාදය කඩාකප්පල් කරන්න නෙමෙයි විවාද කළා ඒ ජනතාවගේ අදහස් මේ විවාදයට එකතු කරලා වෙනසක් කරන්න තියෙනවා නම් වෙනසක් කරගන්න. නමුත් ඔබතුමාලා කරන්නේ ඒකද මේක හොඳ දෙයක් කරද්දී අපි මහජන බැංකුව ලංකා බැංකුව වගේ ශක්තිමත් කරන්න යද්දී මහජන බැංකුව NSB ආයතනය වගේ ශක්තිමත් කරන්න යද්දී ඔබතුමාලා සැබෑ ශක්තිමත් කිරීමේ උවමනාවක් තිබ්බනම් අපි විවාදයට කියන කරුණු අපි පනතේ තියෙන සංශෝධන ඔබතුමාලා විවේචනය කරලා වාද කරලා ඒවල අඩුපාඩු පෙන්නලා අපි ඔය නිවැරදි මාර්ගයට යවන්න තිබ්බා. ඒකයි විපක්ෂයේ තියෙන කාර්යභාරය. විපක්ෂය අර බොරදියේ මාළු අල්ලනවා වගේ හැමතිස්සෙම ඝනපූර්ණේ නැහැ කියලා ඉන්න ටිකක් පැල්ල දුවනවා. ඉන්න ටිකක් පාර්ලිමේන්තුවේ
අවසන්යි ස්තුති.
ඝනපූර්ණේ නැත්තම් කට්ටි අරන් එන්න එපා.
ස්තුති.
අරන් එන්න එපා. මෙතන කෑ ගාලා පැල්ල දුවන්න ඕනේ. ඒකින්ද වගකීමෙන් කියන
ඔබතුමාලා අවසන්යි ස්තුති.
නෑ ගරු මූලාසනේ රුදුවට එතුමානේ මේ කතානායකතුමා වෙන්න යන්නේ. ඔබතුමා කතානායකත් වෙන්න යනවා. ගණපූර්ණේ නැහැ කියලා එළියට දුවලා. කරුණා කරලා සවන් දීලා අපේට කියලා දෙන්න අපිට අඩුපාඩු තියෙනවා නම් අපි අඩුපාඩු හදනවා. මූලා වගේ වෙඩි තියෙන කට්ටිය නෙමෙයිනේ. ගරු විනාඩියක් දෙන්න. අපි ගරු මූලාසනේ රුඩ මන්ත්‍රීතුමනි මේ වනකට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා දැවැන්ත පෙරළියක් කරලා තියෙනවා. ඒවැයි පුද්ගලයින් 22,958කට මුදල් දීලා තියෙනවා. සහන පොලිය සමහර ඒවල පොලිය ලක්ෂයක් දුන්නාම රුපියල් 10යි පොලිය මාසෙකට. රුපියල් 10යි පොලිය. එහෙම අපි අහිංසක දුප්පත් මිනිසුන්ට ව්‍යාපාර නගා සිටවන්න අධ්‍යාපනය කරන්න දුප්පත් මිනිසුන්ගේ ගෙවල් හදන්න අපි රුපියල් 10 පොලියට මාස දවසට රුපියල් 10 පොලියට ලක්ෂයක මුදලක් දීලා තියෙනවා. අන්න ඒවා කඩාකප්පල් කරන්න හදන්නේ. මේකෙදි ලංකා බැංකුව දායක වෙලා තියෙනවා. ගරු මූල විනාඩියක් දෙන්න ගරු මූලාසන රුඩ සභාපතිතුමනි ලංකා බැංකුව දායක වෙලා තියෙනවා 11,000ක් ණය දෙන්න. නමුත් මහජන බැංකුවට පුළුවන් වෙලා තිබුණේ 1,402යි ණය දෙන්න. එතකොට අන්න ඒ මහජන බැංකුව ලංකා බැංකුව මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගම්පෙරළි වැඩසටහන සඳහා 11,000කට ණය දෙනකොට සහන පොලියට මහජන බැංකුව ගියේ 1,400යි. එහෙනම් මහජන බැංකුවත් ලංකා බැංකුවත් එක තරම් කරන්න පුළුවන් ආයතනයක් බවට පත් කරන්න තමයි අපි මේ ප්‍රාග්ධනය වැඩි කරන්නේ. 1 බිලියන එකක් තියෙන ප්‍රාග්ධනය 1 බිලියනයි තියෙන්නේ. ඒක බිලියන 50 දක්වා කොටස් දෙන්නේ නැතුව
වැඩපිළිවෙලක්
හැදලා තියෙන්නේ. ඒක කරුණා කරලා මේ වැදගත් විවාදෙදි ඝනපූර්ණේ නැහැ කියලා පස්සදරෙන් දුවන්න නැතුව එකතු වෙලා ඇවිදිලා
ස්තුතිය
කරලා අවශ්‍ය උපදෙස් අපිට ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.
ඊළඟට කරු මහින්ද අමරවීර මන්ත්‍රීතුමා මොහොතකට විනාඩි
15ක් ඉරානමැතුමා දැන් මේ අජිත් මන්නාපර මැතුමත් කිව්වා ඔබතුමත් කිව්වා දැන් ඇක්ට් එකේ 13 සෙන්ටෙන්ස් එක තියෙනවා. නෝ ෂෙයාර් හෝල්ඩර් ඔෆ් ද බැංක් ෂෙල් සෙල් හිස් shares to any person other than a cooperative or the secretary to the treasury and in his official capacity kiya eka na 3 wenni 13 wenni wagantiye tiyena namuth dan meke no shareholder of the bank kiyen ekeng na shareholder kiyana nirwachane obothumala 12 wenni me sanshodhanen ayin karana dan shareholder kiyen eke nirwachane tiyenne 12 wenni panathine panathe 12 wenni wagantiye තෝ ෂෙයා හෝල්ඩර් කියන නිර්වචනේ අයින් කරාට පස්සේ 13 වෙනි වගන්තියේ තේරුම මොකද්ද? Now who is the shareholder? මේකේ තියෙනවා no shareholder of the bank. Now who is the shareholder of this amendment? අන්න ඒක පැහැදිලි කරන්න කියලා ඉරාන් නැමතුමගේ මයිලාසි.
මම ඒක චෙක් කරලා පැහැදිලි කරන්න.
ඊළඟට කරු මහින්ද අමරවීර මන්ත්‍රීතුමා.
කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මහජන බැංකුව සම්බන්ධයෙන් වූ මෙම පනත් කිරුම්පත පිළිබඳව ආද විවාදය පක්ෂනායක රැස්වීමේදීත් එකඟ වුණු පරිදි අද විවාදයෙන් අනතුරුව ඡන්දේ විමසන්නේ නැතුව ඊළඟ පාර්ලිමේන්තු වාරයට මෙය ගෙනියන්න කටයුතු කිරීම පිළිබඳව අපි ගෙනියන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේ ප්‍රථමයෙන්ම කරනවා මොකද මේක හදිසියෙ වගේ කඩිමුඩි එන කාරණයක් සම්බන්ධව නිසා මේ වැඩි අධ්‍යයනය කළ යුතු වෙනවා. දැන් ඉරාන් වික්‍රමරත්න මැතිතුමාට දැනුත් කියා ගන්න බැරි වුණා. එතුමටත් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි වුණා. මේ අමාත්‍යංශයේ බාර අමාත්‍යවරයාටත් බැරි නම් ඒක ඔබතුමන්ලට වැටහෙනවා ඇති මේ පනත මීට වැඩි කල් අරගෙන අධ්‍යයනය කළා විවාද කරන්න ඕන කියන එක පිළිබඳව තමයි අපි විශ්වාස කරන්නේ.
නැද
නේකද අපි කියුවේ ඒක තමයි
අපි අද ගන්න නැතුව ඒක තීරණය කරලා තියෙන්නේ.
ඔව් ඒක තමයි දැන්
පිස්සු කරන්නේ නැහැ.
පක්ෂනායක රැස්වීමේදී ගරු මූලාසනාරු මන්තුමනි ගත්තේ තීන්දුව 4 වෙනිදාට මේක ඡන්දය ප්‍රකාශපත් කරන්න. නමුත් ඒකේ සටහන් වල තියෙන 3 වෙනිදාට කියලා ඒක වෙනස් කරන්න කියන ඉල්ලීමත් මා මේ අවස්ථාවේ කරන්නට කැමති 4 වෙනිදාට හෝ ඊට පසු දිනක මේකේ ඡන්දේ විමසීමට ලක් කරන්න කියලා. ඒ වගේම මේ කාරණය සම්බන්ධව පුළුල්ල කරුණු ඉදිරිපත් තුන් නිසා මම මේ වගන්ති පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම කියන්න කැමතියි මේ බැංකු සංශෝධන නැත්තම් මේ ප්‍රාග්ධනය එකතු කිරීමට අපේ විරුද්ධත්වයක් නැහැ. ප්‍රාග්ධනය වැඩි කරන්න ඕන බැංකුවක ඒක කාලයක් තිස්සේ වැඩි කිරීමක් කළ නැති නිසා වැඩි කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේ කාරණේදී තියෙන ප්‍රශ්නේ තමයි මේ පිළිබඳව අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ රජයේ ප්‍රතිපත්ති පිළිබඳව අපිට තියෙන ගැටලුව නිසා. එක වතාවක් ගරු මොලාසනාරුඩ මන්ත්‍රීතුමනි රජයේ යෝජනාවක් ගේනවා රජයේ ගිනුම් කැබිනට් මණ්ඩලයට ගෙනාවේ රජයේ ගිනුම් මහජන බැංකුව සහ ලංකා බැංකුව සතු ගිනුම් වලට තමයි සාමාන්‍ය රජයේ ගිනුම් පවත්වාගෙන යෑමේ අයිතිය ලබා දීලා තියෙන්නේ රාජ්‍ය ආයතන සියල්ලම ගනුදෙනු කරන්න ඕන රාජ්‍ය බැංකුත් එක්ක නමුත් ඒක වෙනස් කළා කැමති බැංකුවක ගනුදෙනු කරන්න කියන යෝජනාව ආණ්ඩුවට කැබිනට් මණ්ඩලය කැබිනට් මණ්ඩලයට අවස්ථා ගණනාවකට ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ අපි කැබිනට් මණ්ඩලයේ හිටිය ජනාධිපතිතුමත් අපි දැඩි ලෙස විරුද්ධ වීම මත තමයි ඒ වෙලාවේ මේ බැංකුවල ගිණුම් ඉවත් කර ගැනීමට තිබුණු අවස්ථාව අහිමි කරේ. ඇයි එහෙම යෝජනාවක් ගෙනාවේ? ඒ යෝජනාව ගේන්න ප්‍රධාන හේතුව තමයි අපි විශ්වාස කරන විදියට රජයේ ගිණුම් ටික මේ බැංකුව දෙකෙන් ඉවත් කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේ බැංකුව බංකොලොත් වෙන මට්ටමකට ගේනවා. බංකොලොත් වෙන මට්ටමට එනවා. ඊට පස්සේ කරන්න තිබුණු දේ තමයි මේ බැංකු ටික පෞද්ගලීකරණය කරන්න. කටයුතු කිරීම. ඒ නිසා තමයි අපි ඒ කටයුත්තට විරුද්ධ වුණේ. එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන්ම බලන්නේ හැමදාම වගේ මේ රාජ්‍යාංශය අක්‍රිය කළා පෞද්ගලික අංශය ශක්තිමත් කරන්න කියන එක තමයි කතා කරලා තියෙන්නේ. නමුත් අද ක්‍රියාවලිය අනුව පේන්න තියෙන දේ තමයි අපිට රාජ්‍යාංශය ශක්තිමත් වෙන්නෙත් නැහැ පෞද්ගලික අංශය ශක්තිමත් වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. දැන් මේ බැංකු වලින්ම ණය දෙන විදිය ණය දෙන ආකාරය දිහා බැලුවම මේ ණය දෙන පොලිය අනුව පොලියට අරගෙන මේ පොලියට අරගෙන කිසිම ආයෝජකයෙකුට ආයෝජනයක් කරලා ලාභයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අපේ ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් තමන්ගේ ආයෝජන වෙනත් රටවල් වලට ගෙනihලා තියෙන්නේ. දැන් බලන්න මේ ආණ්ඩුව කාලේ රැකියා දසලක්ෂයක් නිර්මාණය කරනවායි කිව්වා. දසලක්ෂයක් තියා මම හිතන්නේ ලක්ෂ දෙකක් රස්සා නිර්මාණය කරගන්න පුළුවන් වුණාද කියලා. රජයේ ආයතන වල ටිකක් පිරෙව්වා බබ ඇත්ත. නමුත් පෞද්ගලික අංශයේ සිද්ධ වුණේ මොකද්ද? ඉඳපු රැකියාවල නියුතු වෙච්ච අයටත් රැකියාව සාහිමි වුණා. ඒ ආයතන වැහිලා ගියා. ආයතන ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ නැහැ. මූල්‍ය ශක්තිය අඩු වුණා. ඒ වගේම නීති රීති පිළිබඳව ප්‍රශ්න ඇති වුණා. වැඩ වර්ජන ඇති වුණා. ඒ කිසි දෙයකට මුහුණ දෙන්න බැරි වෙන නිසා අද ඒ පෞද්ගලික අංශය සම්පූර්ණ අකර්මණ්‍ය වෙමින් යන බව අපිට තාමත් පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අද අපේ රටේ තියෙන ප්‍රධාන ආයෝජකයෝ ප්‍රධාන කර්මාන්තකරුවෝ ඒ අය වෙනත් රටවල්වලට තමන්ගේ කර්මාන්ත ගෙනියන බව අපිට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. උදාහරණ ඕන තරම් තියෙන මේ වගේ අවස්ථාවන් නිසා රටේ අනාගතේ විශාල බරපතල අර්බුදයකට අපි මුහුණ දෙනවා. විශේෂයෙන්ම රැකියා අවස්ථා, ඒ වගේම අපේ ආර්ථික තත්ත්වය පිළිබඳව ආර්ථික ශක්තිය පිළිබඳව අනාගතයේදී අපිට බරපතල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි කියන එකත් මා මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම දැන් මේ වෙනකොට තවත් කාර්යයක් සිද්ධ වෙනවා. ඒ තමයි මහජන බැංකුවෙත්, ඒ වගේම අනිත් බැංකුවලත්, ලංකා බැංකුවෙත්, ඒ වගේම රාජ්‍ය ආයතනවල දේශපාලන පරිගැණීම් මුවාවෙන් උසස් වීම් ලබා දෙන්න යනවා. ඔබ දන්නවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මහජන බැංකුවේවත් ලංකා බැංකුවේවත් දේශපාලනයට නිලධාරීන්ට හිරිහැර කරන ආයතන නෙමෙයි. ඒවා අවුරුදු ගණනාවක් තිස්සේ ඒ ආකාරයෙන්ම තමයි. දැන් මේ ආණ්ඩුව ආවත් නැහැ, ගිය ආණ්ඩුව කාලේ වුණත් ඒ මාරු වීම් හෝ උසස් වීම් වලට කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා සාධීනව ඒ කටයුතු සිද්ධ වෙනවා. මාරු වීම් ක්‍රියාපටිපාටි ඒ ආකාරයෙන් තමයි තියෙන්නේ. උසස් වීම් ක්‍රියාපටිපාටියක් ඒ පිළිගත් ක්‍රමවේදයකට තියෙන්නේ. දේශපාලන වශයෙන් ඒවා සිදු වෙන්නේ නැහැ. නමුත් දැන් මේ ආණ්ඩුව කරන ඉතාමත් නරක කාර්යය තමයි මහජන බැංකුවෙත්, මේ මහජන බැංකුවෙත්, ලංකා බැංකුවෙත් දේශපාලන පරිගැණීම් සිදු වුණා කියලා උසස් වීම් දෙන්න යනවා. ඒ වගේම විවිධ වරප්‍රසාදේ අය වෙනුවෙන් දෙන්න යනවා. ඒක තමයි, ඒක මේ බැංකු පද්ධතියටම මහා බලපෑමක් ඇති වෙනවා. වගේම මහජන බැංකුවේ කඩාවැටීම මේකෙන් ආරම්භ වෙනවා කියන එක මං ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න ඕන. අද රජයේ අනිකුත් ආයතනත් එක්ක බැලුවම මහජන බැංකුව, ලංකා බැංකුව, රජයේ අනිත් බැංකු සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයත් එක්ක තරඟකාරීව කටයුතු කරනවා. ඒ සේවකයන් ඉතා මහන්සියෙන් ඒ කටයුතු කරනවා. හැබැයි මේ වගේ අනවශ්‍ය විදියට දේශපාලන වශයෙන් වරප්‍රසාද උසස් වීම් නැත්තම් වෙනත් දේවල් කරන්න ගියාම මොකද්ද වෙන්නේ? අනිත් සේවකයන් අධෛර්ය වෙනවා. අනිත් සේවකයන් අධෛර්ය වෙනවා. ඒ අය වැඩ කරන්නේ නැති වුණොත් මේ බැංකු කඩාවැටීම අනිවාර්යයි. ඒ නිසා ඒකේ වගකීම මේ රජයට බාරව ගන්න වෙනවයි කියන එකත් මම සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි ණය ලබා දීමේදී මේ ප්‍රධාන බැංකු මහජන බැංකුවත් ලංකා බැංකුවටත් තියෙන ප්‍රධාන අභියෝගය තමයි කාලාන්තරයක්ම තියෙන අභියෝගය තමයි මේ රජයට විතරක් නෙවෙයි පසුගිය රජයන් කාල පරිච්ඡේදවලත් මේක සිදු වුණා. පොඩි මිනිස්සෙකුට ණයක් ගන්න ගියාම ඉතාමත් අපහසු වෙනවා. ආයෝජනයක් කරන සාමාන්‍ය ආයෝජකයෙකුට ණයක් ගන්න ගියාම ඉතාම අසීරු වෙනවා. වත්කම් විශාල ප්‍රමාණයක් ඉල්ලනවා. බැඳුම් කර විදියට නැත්තම් අප විදියට ඉල්ලනවා. මිනිසුන ණය එපා වෙන තත්ත්වෙටපත් වෙනවා සාමාන්‍ය මිනිස්සෙක් ණයක් ගන්න ගියාම. නමුත් තෝරාගත්තු කණ්ඩායම්වලට විශේෂයෙන්ම දේශපාලන වශයෙන් යම් හයියක් තියෙන නැත්තම් ඌමනාවක් තිබෙන මැදිහත් වීමක් තියෙන කණ්ඩායම්වලට මහා පරිමාණ වශයෙන් ණය ලබා දෙන්න කියලා රජය ඒ පැත්තෙන් බලපෑම් මෙල්ල වෙනවා. ඒ බලපෑම් මත ලබා දෙන ණය අය කරගන්න බැරුව තවමත් තියෙනවා. මහජන බැංකුවේ බලන්න අසාදු ලේඛනය, අය නොවෙච්ච ණය ලේඛනය, ලංකා බැංකුවේ බලන්න මේවා ඉන්නේ කාගේ නම්ද තියෙන්නේ කියලා බලන්න, මේවා සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව බලන්න. ඒ ක්‍රියාමාර්ග ගැනීමේදීත් රජය ඒවට යම් යම් බලපෑම් කරනවා. ඒක හැමදාම ඇතිවන තත්ත්වයක්. මේක ඉතාමත් නරක තත්ත්වයක්. මේ බැංකුවට කඩාවැටීමේ අවධානමක් මේ හරහා තියෙනවයි කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරන්න ඕන. මොකද මේ බැංකු දෙකෙන් තමයි රාජ්‍ය ආයතන බොහොමයක් නඩත්තු වෙන්නේ. කන්‍ය තෙල් නීතිගත සංස්ථාවට විශාල ණය මුදලක් දෙන්නේ මේ බැංකුවල සල්ලි. ඒ වගේම විදුලි බල මණ්ඩලයට මුදල් අවශ්‍ය වුණාම මේ බැංකුවලින් තමයි ණය ටික අරගන්නේ. දැන් සමහර ආයතනවල රජයේ බලපෑම් මත එයාලා ශ්‍රී ලංකන් එකට, මිහින් ලංකා එකට මේ වගේ ආයතනවල ණය දීලා තියෙනවා. ඒ වගේ කරගන්න බැරුව අද විශාල අර්බුදයකට පත් වෙලා තියෙන බැංකුත් අර්බුදයකට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකන් ආයතනයත් අර්බුදයකට පත් වෙලා තියෙනවා කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා මේවා පිළිබඳව විශේෂ අවධානය යොමු කළා. රජයේ සතුව තියෙන මේ බැංකු ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලකට තමයි දියත් වෙන්න ඕන කියන එක මා සඳහන් කරන්න ඕන. ඒවගේම තව කණ්ඩායමක් කෙනවා ඒ අය ආයෝජක විදියට ව්‍යාජව පෙනී හිටින කණ්ඩායම් වෙනවා. ඒ ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරනවා. ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ රජයේම ඉඩම් රජයේම දේපළ සම්වර්ධනය කරන්න කියලා ගන්න. ඒ අරගෙන ඒකම අපේට තියලා ආයෙ බැංකුවෙන් සල්ලි ගන්න. සත පහක්වත් ආයෝජනය කරන්නේ නැහැ. සමහර වෙලාවට එහෙම අරගෙන ඒ තියෙන සම්පත් ටිකත් අරගෙන රටින් ගිහිපු අයත් ඉන්නවා. ඇඹිලි පිටියේ කඩදාසි කර්මාන්තශාලාවේ එහෙම තමයි බැංකුවෙන් ණය අරගෙන තමයි ඒක ගත්තේ. අරගෙන අන්තිමට මොකද්ද කරේ? ඒකේ තිබුණු ගස් ටිකත් කපා ගත්තා, යකඩ ටිකත් ගත්තා. ඒකේ තියෙන සම්පත් ටිකත් අරගෙන එමිසු රටින් ගියා. අද ඒ කඩදාසි කර්මාන්තශාලාවත් නැහැ. ඒ ඉඩමේ අයිතියත් බැංකුවට, බැංකුවටත් පාඩුයි. කර්මාන්තශාලාවෙන් වැඩක් වුණෙත් නැහැ. රජයටත් විශාල පාඩුවක් ඇතිවීම තමයි සිද්ධ වුණේ. ඒ වගේ දේවල් පිළිබඳව රජය ඉතාමත් විමසිලිමත් බලන්න කියන එක පිළිබඳව තමයි අපිට සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද රජයට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි රජයට ඌමනාවක් නැහැ රට ගැන හිතලා රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලට දායක වෙන්න. ඒ පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙලක් පේන්නේ නැහැ. පැහැදිලි දර්ශනයක් නැහැ. කොහොමද ආර්ථිකය දියුණු කරන්නේ? කොහොමද ජාතික නිෂ්පාදනය වැඩි කරන්නේ? කොහොමද ආර්ථික වර්ධනය වේගය වැඩි කරන්නේ කියන එක පිළිබඳව කල්පනා කරන්නේ නැතුව එදා වේල ටුවර්ස් වැඩසටහනක් තමයි ගෙනියන්නේ. දවස ගෙවා ගන්න වැඩපිළිවෙලා. දැන් මැතිවරණයක් තියෙනවා. මේ මැතිවරණේ වෙලාවේ ඔබට ඔබතුමාට පැහැදිලිව පේන්න තියෙනවා මැතිවරණයක් ඉලක්ක කරලා කටයුතු කරනවා මිසක් ආර්ථික සම්වර්ධනයක් ඇති වෙන විදිය රට දියුණු වෙන වැඩපිළිවෙලකට යන්නේ නැtei කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා තමයි දැන් සමෘද්ධිය කියලා ලක්ෂ 6ක් දුන්නා. මේවා කවදා හරි මං කැමති ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගෙන් අහන්න. මේ වගේ සහනාධාර දීලා දියුණු වෙච්ච රටක් තියෙනවා. ඔබතුමා ආර්ථිකය පිළිබඳව දන්නවා, වැටහීමක් තියෙනවා. මේවා දීමෙන් රටක් දියුණු කරන්න පුළුවන්. අවුරුදු 1994 තමයි සමෘද්ධිය ලබා දුන්නේ, ලක්ෂ 14කට දුන්නා. දැන් ආපස්සට හැරිලා බැලුවම තව දුප්පත්කම් වැඩි වෙලා කියන එක තමයි කියන්නේ. ලක්ෂ 6ක් සමෘද්ධිය ආපහු දෙනකොට දැන් තව ලක්ෂ 2ක් දෙන්න ඕනලු. එතකොට මේක මේ අවුරුද්ද විතරක් දීලා හරියන්නේ නැහැ. ලබන අවුරුද්දෙත් දෙන්න ඕන, ඊළඟ අවුරුද්දෙත් දෙන්න ඕන. එතකොට දිගටම මේ සමෘද්ධියක් දීලා රටක් ගොඩනගන්න පුළුවන්. සමහර ආධාර දෙන්න ඕන කණ්ඩායම් ඉන්නවා.
ඒකට විනාඩි 3ක් තියෙන්නේ. තව විනාඩි 3ක් තියෙන්නේ.
අමං
විනාඩි 3ක් තියෙන්නේ.
හරි, වෙලාව ඇති. ගරු මුලාසර ආරුඩ මන්තුමනි, ඒ නිසා රටක් දියුණු කරන්න නම් පැහැදිලි දැක්මක් තියෙන්න ඕන, වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ සඳහා රජය කටයුතු කරයි කියන විශ්වාසය පළ කරමින් පළදායි නොවන දේවල් වලට ප්‍රචාරක වියදම් වලට මිලියන 3000කට අධික මුදලක් මේ වෙනකොටම රජය වියදම් කරනවා. මේ වගේ නාස්තිකාර වියදම් නතර කරලා රට වෙනුවෙන් රට දියුණු කරන්න පුළුවන්, ආර්ථිකය දියුණු කරන්න පුළුවන්, නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්, වැඩපිළිවෙල සඳහා මුදල් ප්‍රතිපාදනය වෙන් කළ දෙන්නේ කියන ඉල්ලීම කරමින් මාණින ස්තුතියි.
ගරු ඉරාන් මන්ත්‍රීතුමනි,
ඉල්ලා මම එකඟ වෙනවා අමරවීර මන්ත්‍රීතුමා එක්ක. රටක් දියුණු කරන්න බෑ කියලා සහනාධාර දීමෙන් පමණක්. ඉතින් මෙතන වෙලා තියෙන්නේ ලැබෙන්න ඕන මිනිස්සු ඉන්නවා, එයාට නොලැබුණා ඒ අයව එකතු කරන එක. නමුත් නොලැබිය යුතු විශාල ප්‍රමාණයකුත් ඉන්න ඔය ලයිස්තුවේ. ඒක අයින් කරන්න ඕනේ. ඒක අපි අයින් කරනවා. ඒක අයින් කරනවා, අනාගතයේදී අයින් කරනවා. තේරෙනව නේද? ඊටවසර විමල් රත්නායක මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට ඇහුවා, ඉංග්‍රීසියෙන් කිව්වා මේ මහජන බැංකුවේ 13 වෙනි කොටසෙන්. මම ඒක සිංහලෙන් කියෙව්වොත් මෙතන ඇවිල්ලා 1961 අංක 29 වෙනි ධර්ණ මහජන බැංකු පනතේ 13.1 කියනවා, සමූපකාර සමිතියක් හෝ නිල තත්ත්වය අනුව භාණ්ඩාගාරයේ ලේකම් නොවන තැනැත්තෙකුට බැංකුවේ කිසිම කොටස්කරුවෙකු විසින් තම කොටස් නොවී කිය යුතුය. මේක සම්පූර්ණයෙන්ම පැහැදිලි. කොටස් වෙන කාටවත් විකුණන්නට බැහැ. නැවතත් කියවනවා, සමූපකාර සමිතියක් හෝ නිල තත්ත්වයේ අනුව භාණ්ඩාගාරයේ ලේකම් නොවන තැනැත්තෙකුට බැංකුවේ කිසිම කොටස්කරුවෙකු විසින් තම කොටස් නොවිය කිය යුතුය. මම ඊට වැඩි කියවන්න ඕනේ නැහැ. ඒක තමයි පන්නතේ ලියලා තියෙන්නේ.
සුදී, ඊළඟට ගරු නලින් බණ්ඩාර ඔබතුමාට විනාඩි 10ක්.
ඔව් බොහොම ස්තුතියි. මගේ මිත්‍රයා ඔබතුමා මුලසුන දරන වෙලාවේ කතා කරන්න ලැබීම ගැන සතුට වෙනවා. විශේෂයෙන්ම අමරවිර මැතිතුමාට තවත් අපේ ඉරාන් මැතිතුමා දීපු උත්තරේට තව එකතු කරලා මම පොඩ්ඩක් කියන්නම්. එතුමා සමෘද්ධිය ගැන කිව්වා. ලක්ෂ 14කට 94 සමෘද්ධිය ලබා දුන්නා කියලා එතුමා බොහොම ආඩම්බරෙන් කිව්වා. හැබැයි 94 ඉඳන් අවුරුදු 20ක් ගිහිල්ලා 2014 වෙනකොටත් ওই ලක්ෂ 14 එතනම හිටියා ගරු මූලාසුරාඩ മന്ത്രിතුමනි. ඇයි අවුරුදු 20ෙන් අවුරුදු 18ක් පාලනය කෙරුවේ ඔබතුමාලා. ඒ අවුරුදු 18ක් ඔබතුමාලා පාලනය කරපු කාලේ මේ සමෘද්ධි ව්‍යාපාරයේ හිටපු ලක්ෂ 14 කවුරුත් එතනින් උඩට ආවේ නැහැ. ඇති හැකි මිනිහෙක් උන් නැහැ. ඒ නැති බැරි මට්ටමේම ඔවුන් රඳාගෙන ඔවුන්ව දේශපාලන වහලුන් බවට පාවිච්චි කරපු කාලයක් අපිට මතකයි. දේශපාලඥින්ගේ කියන පදේට නටන දේශපාලන වහලුන් බවට තමයි පාවිච්චි කරුවේ. හැබැයි ඒ අතර හිටියා සමාජයේ ඒ අතර හිටියා ඒ හා සුසුකම තිබුණත් වෙනත් හේතුන් මත හෝ දේශපාලන හේතුන් මත ඒ සමෘද්ධි ප්‍රතිලාභය නොලැබුණු පිලිසක්. අන්න ඒ අයට තමයි අපි සාධාරණ ඉෂ්ට කරන්න කටයුතු කරේ මේ ඊයේ පෙරේදා. එනිසා අපි විශ්වාස කරනවා අපි කරේ සමාජ සාධාරණයක් ඉෂ්ට කිරීමක් කියලා. සමාන ප්‍රතිලාභ එහෙම නැත්නම් සමාන වත්කම් හිමි එකම පන්තියේ පිරිසක් අතර හිටිය සමෘද්ධිය ලබන කොටසක් හිටියා සමෘද්ධිය නොලබන කොටසක් හිටියා. එනිසා අපි කරේ ඒ සාධාරණ ඉෂ්ට කිරීමක්. හැබැයි අවුරුදු 20ක් යනතන 2014 ත් ඔබතුමාලගේ ආණ්ඩුව හිටියේ. ඔබතුමාලා අවුරුදු 21ක් හිටියා 2015 වෙනකොටත්. එහෙනම් ඒකෙන් අවුරුදු 9ක් ගත කරේ ඔබතුමා 19ක් ගත කරේ ඔබතුමාලගේ ආණ්ඩුව යටතේ. හැබැයි අවුරුදු ඒ ලක්ෂ 14න් කවුද ඇති හැකි පෞලක් බවට පත් වෙලා එළියට ගියේ කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. එනිසා අපි කරේ සමාජ සාධාරණයක් ඉෂ්ට කිරීමක්. එනිසා අපි සතුට වෙනවා අපේ රජයක් යටතේ විශේෂයෙන් දවස් 52 කුමන්ත්‍රණයෙන් පස්සේ ඔබතුමාලා යහපාලන ආණ්ඩුවේ ඉන්නකම් මේ සමෘද්ධි ප්‍රතිලාභයේ සාධාරණීකරණය කරන්න අපිට අවස්ථාව උදා කරලා දුන්නේ. ඔබතුමාලා මේ ගිය අවුරුද්ද අග වෙනකම් යහපාලන ආණ්ඩුවේ හිටියා. එතකන් ඔබතුමාලා අපිට අවස්ථාව දුන්නේ සමෘද්ධි ප්‍රතිලාභය ඒ අහිංසක මිනිස්සුන්ට දෙන්න. ඒ වෙලාවේ ඒ සමෘද්ධි අමාත්‍යාංශයේ බාරව හිටපු එස්.බී. දිසානායක මහත්මයලා ඉඩ දුන්නේ නැහැ. ඔබතුමාලා ඒ කැබිනට්ටුවේ හිටියා. ඒ ඉඩ දුන්නේ නැහැ. හැබැයි දවස් 52න් පස්සේ මේ රටේ දුප්පත් මිනිස්සුගේ වාසනාවට එක්සත් ජාතික පක්ෂයට තවත් බහුතරයක් තියෙන ආණ්ඩුවක් හදලා අපිට පුළුවන් වුණා ඒ සාධාරණ ඉෂ්ට කරන්න. ඒ නිසා මම සතුටු වෙනවා. ඒ වගේම අද ආර්ථිකය ගැන කතා කරද්දී දැන් අද මම දැක්ක පත්තරේ මුල පිටුවේ තියෙනවා ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව තවත් 100%කින් රුපියල ශක්තිමත් වුණා කියලා. දැන් මේවා වෙනදට යනකොට පොඩ්ඩක් පල්ලහැට යනකොට බාල්දු වෙනකොට රුපියල ලොකුවට දානවා පත්තරවල දානවා. ඒ වගේම අපේ දුරකථනයට ඇලර්ට් එකක් එනවා. විශාල ප්‍රචාරයක් දෙනවා. හැබැයි රුපියල ශක්තිමත් වෙනකොට මේව ගැන කතා කරන්න කවුරුත් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ආර්ථිකය හරි දිශානතියට යොමු කරන්න අද අපිට පුළුවන් වෙලා තියෙනවා කියලා. ඒ වගේම මහජන බැංකුව මේ පනත තුලින් උත්සාහ කරන්නේ තවත් තුනක් ශක්තිමත් කරන්න මිසක් දුර්වල කරන්න නෙමෙයි. අපේ ප්‍රධාන රාජ්‍ය බැංකුවක් වෙන මහජන බැංකුවට ඒ ශක්තිය ලබා දීම තමයි අපේ අරමුණ. ඒ නිසා අපි කීයටවත් උත්සාහ කරන්නේ නැහැ මේ රාජ්‍ය බැංකුව අපේ රටේ ජනතාවට දෙන සේවයෙන් ඈත් කරන්න. විශේෂයෙන්ම අපි දන්නවා මේ රාජ්‍ය බැංකුවලට අද ශක්තිය ලබා දෙන්නේ ගොඩක් වෙලාට ගාමීය දුප්පත් මිනිස්සු. අපේ ගාමීය දුප්පත් මිනිස්සු කවුරුවත් බැංකුවට ණයක් ගෙවුවොත් ඒක කොහොම හරි ගෙවලා දානවා. අද ගොඩක් වෙලාට රාජ්‍ය ආයතන විශාල ව්‍යාපාරිකයෝ තමයි මේ බැංකුවලට ණයක් ගෙවන්න බැරිකමක් තියෙනවා නම් තියෙන නිසා කවදාවත් දුප්පත් මිනිස්සු මේ බැංකු කඩාවැටෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මම කියන්න ඕන අද සමාජය වෙනස් වෙමින් යන්නේ. අද සමාජය වෙනස් වෙමින් යන්නේ අපි දැක්ක පහුගිය කාලේ සමාජය තුළ විශාල කතිකාවතක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද අපි බලන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 මතය නෙමෙයි. අපි බලන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න 225 මතයට එහා ගිහිල්ලා රට තුළ ඉන්න මිලියන 21කට වැඩි ජනතාවක්. අන්නේ මිලියන 21ේ ජනතාවගේ මතය මොනවද කියලා තීන්දු තීරණයක් අපි වෙනස් වුණේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. අද පේනවා අපි දකිනවා ප්‍රභූ රථයක් පාරේ යනකොට වැරදියට මන්තිරුවල ගියොත් අද ජනතාව ඒට විරුද්ධව කතා කරනවා. අද අපිට පේනවා අසාධාරණයකට දරුවෙක් පාසලට ඇතුළත් කරන්න බැරි ගියොත් දෙමව්පිය පාසල් ළඟට ගිහිල්ලා ඒ සටන් කරනවා. ඒ විතර ජනතාව ඉස්සරහට අවිල්ල තියෙනවා. අද ඒ ජනතාව එතෙන්ට අවිල්ල තියෙනවා. අපි ඒ නිසා අපි විශ්වාස කරනවා සමාජය හරි මාර්ගයට ගමන් කරද්දී අපිත් ඒ මාර්ගයේ ගමන් නොකළොත් අපි සියලු දෙනාටම අපිට තීන්දු කරන්න වෙනවා මොකද්ද ඉදිරියේදී කරන්න කියලා. විශේෂයෙන් අපි දන්නවා අපි එක එක අවදි කතා කරා. කාලයක් පෘතුගීසින්ගේ කාලේ තිබුණා මේ රටේ. ඊට පස්සේ ලන්දේසින්ගේ කාලේ තිබුණා. ඉංග්‍රීසින්ගේ කාලේ තිබුණා. ඊට පස්සේ සේනානායක යුගය තිබුණා, බණ්ඩාරනායක යුගය තිබුණා, ජෝන් කොතලාවල මහත්තයාගේ කාලේ තිබුණා, ඩල්ලිගේ කාලේ තිබුණා, සිරිමගේ කාලේ තිබුණා, ජේ.ආර්.ගේ කාලේ තිබුණා, ප්‍රේමදාස මහත්තයාගේ කාලේ තිබුණා, ඒ වගේම රාජපක්ෂ මහත්තයාගේ කාලේ තිබුණා, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ තිබුණා. මේ වගේ එක එක කාල පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි අහනවා කෝ ජනතාවගේ කාලේ උදා වුණාද කියලා, කෝ ගොවියාගේ කාලේ උදා වුණාද කියලා, කෝ කම්කරුවාගේ කාලේ උදා වුණාද කියලා. මේ විදිහට අපි ජනතාවගේ කාලේ උදා කරන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන දැන්. ගොවියාගේ කාලේ උදා කරන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන. කම්කරුවාගේ කාලේ උදා කරන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන. ඒ නිසා අපි සියලු දෙනාම මේ එක එක නායකින්ගේ කාලේ නෙමෙයි, එක එක යුගවල කාලේ නෙමෙයි, එක එක පුද්ගලයින්ගේ කාලේ නෙමෙයි, අපි ජනතාවගේ කාලේ උදා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් සඳහා යන්න ඕන. මිනිස්සුන්ගේ කාලේ තමයි අපි උදා කරලා උදව් කරන්න ඕනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට ඒකට හොඳ අවස්ථාවක් උදා වෙනවා. 2019 අග වෙනකොට මැතිවරණයක් එනවා, ජනාධිපති මැතිවරණයක්. ඒ නිසා අපි ඒ 2019 එන මැතිවරණයේදී කොහොමද ජනතාවගේ කාලය උදා කරන්නේ, කොහොමද මිනිස්සුන්ගේ කාලය උදා කරන්නේ, කොහොමද ගොවියාගේ කාලය උදා කරන්නේ, කොහොමද තරුණයාගේ කාලය උදා කරන්නේ, කොහොමද කම්කරුවාගේ කාලය උදා කරන්නේ, කොහොමද ශ්‍රමිකයාගේ කාලය උදා කරන්නේ, කොහොමද ව්‍යාපාරිකයා සුළු ව්‍යාපාරිකයාගේ කාලය උදා කරන්නේ කියන වැඩපිළිවෙලට අපි යන්න ඕන. එහෙනම් මං හිතනවා ඒකයි අපි විවෘතේ. දැන් ජනතාවගේ කාලය ගුවාම ජනතාව අතරත් ඉන්නවා නොඑක් නොඑක් ජනතා විරෝධී කල්ලි කණ්ඩායම්. ජනතාව ඇතුළේ ඉන්නවා ජනතා විරෝධී වැඩ කරන අය. ඒ අයගේ කාලය උදා කළ වැඩක් නැහැ ජනතාවගේ කාලේ නුර. එහෙනම් පොදු කුලකේ නෙමෙයි අපි බලන්න ඕනේ වඩාත් සුදුසු කුලකය මේකට ඇතුළත්
කරලා. අපේ විනාඩි 3ක් තියෙනේ.
ඒ නිසා මං විශ්වාස කරනවා අපි උදව් කර උදා කරන්න ඕනේ ඒ ජනතාවගේ වඩා හොඳ කුලකය, සුභවාදී කුලකය තමයි අපි උදා කරන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට ඒක ඇති කරන්න පුළුවන් වෙයි කියලා. මොකද රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා. රටේ දුප්පත් ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා. අද සමස්ත රට තුළ විශේෂයෙන් දුගී දුප්පත් පන්ති, වැඩ කරන පන්ති, කම්කරු පන්ති, ගොවියාගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ රට සම්බන්ධව. එයාගේ කාලය උදා කරන්න පුළුවන් නායකෙක් බිහි කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. ඒ අය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නායකයෙක් බිහි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේක වෙනදලත් වල තදින් අද සමාජගත වෙලා තියෙනවා. අපිට පේනවා. ඒක සමාජයේ කතිකාවතක් බවට පත් වෙලා තියෙනවා. සමහරු එක එක නිර්ණායකරන් කටයුතු කරමින් ඉන්නවා. දැන් සමහරු මේ දවස්වල පොහොට්ටු අපේක්ෂකයන් නම් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒගොල්ලෝ කතා කරන්නේ ආරක්ෂාව සම්බන්ධව විතරයි. රටක ආරක්ෂාව ප්‍රමුඛ වෙන්න ඕන. හැබැයි රටේ ආරක්ෂාව ගැන හිතලා නායකව පත් කළ වැඩක් නැහැ. එහෙනම් හමුදා පාලනයකට රට යොමු කරා නම් ඉවරයි. හමුදා පාලනයකට රට යොමු කරා නම් එන ආරක්ෂාව සම්බන්ධව රටක් විදියට හමුදාව බලාගනි. වෙන මොකුත් වෙන්න ඕනේ නැහැ. එහෙම නෙමෙයි. රටේ ජනතාවගේ පැත්තෙන් ඉඳලා අපි කටයුතු කරේ නැත්නම්, රටේ ජනතාවගේ අවශ්‍යතාවය අඳුනගෙන අපි කටයුතු කරේ නැත්නම් මේ අද සමාජයේ වෙනස් වෙන ක්‍රියාකාරකණුත් එක්ක අපි සියලු දෙනාටම වලපාලට යන්න වෙනවා. අපිට අලුත් යුගයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අපි ඒකයි අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි සූදානම්. අපි එක්සත් ජාතික පක්ෂයේ විදියට, එක්සත් ජාතික පෙරමුණ විදියට අපි සූදානම් අලුත් යුගයක් නිර්මාණය කරන්න. අපි පැහැදිලිවම ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවද? එක්සත් ජාතික පක්ෂ සියලු දෙනා මේ සඳහා සූදානම්ින් ඉන්නවා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු පක්ෂ නායකත්වයේ සූදානම්ින් ඉන්නවා. දැවැන්ත වෙනසක් මේ රටේ ඇතිකරන්න ඒ සඳහා සුදුසු තීන්දුව తీරන ගණමින් ඉන්නවා. ඒ නිසා අපි පැහැදිලිවම විශ්වාස කරනවා, අපි පැහැදිලිවම විශ්වාස කරනවා අන්නේ ජනතාවගේ කාලය, එහෙම නැත්නම් සත් ජනතාවගේ කාලය, සත් ජන යුගයක් නිර්මාණය කරන්න අපිට ඉතාම කෙටි කාලයකින් පුළුවන් වෙයි කියලා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි නිර්මාණය කරනවා. ඒ සත් ජන යුගය තුළින් මේ රටේ වැඩ කරන පන්තියට, කම්කරු පන්තියට, ඒ වගේම ගොවි කම්කරු ජනතාවට, විශේෂයෙන් රටේ දුප්පත් ජනතාව තමයි අපේ රටේ බලාපොරොත්තු ගොන්නක් අද කරපින්නාගෙන ඉන්නේ. ඒ දුප්පත් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් සත් ජන යුගයක් ආරම්භ කරන්න ඕන අපි. ඒ බලාපොරොත්තු තුළින් තමයි රට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. දුප්පත් මිනිස්සු විශ්වාස කරන කරනවා මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ දුප්පත් ජනතාවට ආදරය කරන, දුප්පත් ජනතාවගේ පැත්තේ ඉඳන් කටයුතු කරන නායකයෙකුට මේ රට බාර දෙන්න. ඒක පොළපාට, නිල්පාට, රතුපාට එක එක පාට අනුව බෙදෙන්නේ නැහැ. ජාති අනුව බෙදෙන්නේ නැහැ. ආගම් අනුව බෙදන්නේ නැහැ. මිනිසුන්ගේ විශ්වාසය, මිනිසුන්ගේ සිහිනය සැබෑ කිරීම තමයි අපේ අරමුණ. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ සජ්ජන යුගය අපිට මේ අවුරුද්දෙන් ඉඳන් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුතියි.
அடுத்ததாக கௌரவ டாக்டர் சேவானந்த் அவர்கள் உங்களுக்கு 12 நிமிடங்கள்.
சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் மக்கள் வங்கி சட்டமூல திருத்தம் தொடர்பில் நடைபெறுகின்ற விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை குறித்து முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். தேசிய பாதுகாப்பிற்கு பாதகம் வருகின்ற நிலையில் முப்படைகளையும் போலீசாரையும் கொண்டு தேசிய பாதுகாப்பினை உறுதி செய்வதற்கு ஏற்பாடுகளை மேற்கொள்வதை போன்று
கரு அனுர சிட்னி ஜெயரத்னம் மத்திய மூலாசன் டேனவா
டக்ளஸ் தேவானந்த மெத்துவா.
ஒரு நாட்டில் பொருளாதார கட்டமைப்பிற்கு பாதகம் வருகின்ற நிலையில் அதனை பேணி பாதுகாப்பதற்கு அரச நிதி நிறுவனங்களை கொண்டே அந்த ஏற்பாடுகளை மேற்கொள்ள வேண்டியிருக்கின்றது. மக்கள் வங்கி திருத்தச் சட்டம் கொண்டு வரப்படுகின்ற நிலையில் மக்கள் வங்கியையும் இந்த அரசு விற்கப் போகிறது என்ற குரலே இன்று நாடாளாவிய ரீதியில் ஓங்கி ஒழித்து நிற்கின்றது. ஆனால் அப்படியல்ல, மக்கள் வங்கியின் மூலதனத்தை விருத்தி செய்வதற்காகவே இந்த திருத்தச் சட்டம் கொண்டு வரப்படுவதாக அரசு தரப்பு கூறுகின்றது. இந்த அரசு தரப்பு இப்படி கூறினாலும் எப்படி கூறினாலும் அதை நம்புகின்ற அளவிற்கு இந்த நாட்டு மக்கள் இல்லை. ஏனென்றால் ஒன்றை கூறி இன்னொன்றை செய்வதே இந்த அரசின் செயல்பாடாக இருந்து கொண்டிருப்பதாகவே எமது மக்கள் நம்புகின்றார்கள். 1961 தற்போதைய வாணிப வர்த்தக உணவு மற்றும் கப்பற்துறை அமைச்சராக இருந்த அமரர் டிபி இளங்கரத்ன அவர்களால் சமர்ப்பிக்கப்பட்டிருந்த 29 இலக்க சட்டத்தின் ஊடாக கூட்டுறவு சமஷ்டி வங்கியானது மக்கள் வங்கியாக மாற்றப்பட்டு 50 ரூபாவினை கொண்டதான 120,000 பங்குகளை கொண்டு ஆரம்ப நிதியான 60 லட்சம் ரூபாவினை பயன்படுத்தி வங்கி பலப்படுத்தப்பட்டது. இந்த பங்குகளின் பாதிப்பை அரசு பெற்றுக்கொண்டதுடன் ஏனைய பங்குகளை நாடளாவிய ரீதியில் செயல்பட்டிருந்த கூட்டுறவு சங்கங்கள் பெற்றிருந்தன. இந்த வங்கியானது கூட்டுறவு சங்கங்களால் ஏற்பாடு செய்யப்பட்ட மக்களும் அரசு முனைந்து மேற்கொள்ளப்படுகின்ற நிறுவனம் என்பதால் ஆரம்ப நிதி என்ற வகையில் தனிப்பட்டவர்களது நிதியினை பயன்படுத்துவதற்கான வாய்ப்பு வழங்கப்பட்டிருக்கவில்லை என்பது குறிப்பிடத்தக்கது. தற்போதைய நிலையில் 738 கிளைகளை கொண்டு தனது சேவைகளை மிகவும் சிறந்த முறையில் மேற்கொண்டு வெற்றிகரமாக இந்த மக்கள் வங்கி செயல்பட்டு வருகின்றதாக அறிய முடிகின்றது. அத்துடன் அரசின் கூட்டிணைந்த நிதியத்திற்கு வருடந்தோறும் மக்கள் வங்கியானது 5 பில்லியன் போன்றதொரு பாரிய தொகையினை வழங்கி வருவதாகவும் இதற்கு மேலதிகமாக வரி என்ற வகையிலும் பாரியதொரு தொகையை வழங்கி வருவதாக தெரிய வருகின்றது. கடந்த வருடத்தில் மாத்திரம் மக்கள் வங்கி, இலங்கை வங்கி உள்ளிட்ட அரச வங்கிகளின் மூலமாக 50 பில்லியனுக்கு மேலதிகம் அதிகமான நிதி அரசுக்கு வழங்கப்பட்டுள்ளதாகவும் இதில் மக்கள் வங்கி மாத்திரம் 19.8 பில்லியன் ரூபாவினை வழங்கியுள்ளதாகவும் தகவல்கள் கூறுகின்றன. இத்தகைய லாபத்தினை இந்த வங்கி ஈட்டி வருகின்ற நிலையில் மக்கள் வங்கியிடம் உள்ள சொத்துக்களை அதிகரிக்கின்ற வகையில் பங்கு நிதியினை ஒன்று திரட்டுவதற்கும் தொகுதி கடன்களை வழங்குகின்ற வரையறையை மேலும் அதிகரிப்பதற்குமாக இந்த திருத்தச் சட்டம் கொண்டு வரப்படுவதாக கூறப்படுகின்றது. ஆரம்பத்தில் இந்த நாட்டில் இலாபம் தராத அரச நிறுவனங்களே விற்கப்பட்டு வந்தன. இப்போது அரசுக்கு நிறையவே லாபம் தருகின்ற நிறுவனங்களும் விற்கப்பட்டு வருகின்றனவா என்ற கேள்வி அரச காப்புறுதி கூட்டு ஸ்தாபனத்திலிருந்து எழுகின்றது. இந்த திருத்தச் சட்டத்தின் மூலமாக இரண்டாந்தர மூலதனத்தை பெற்றுக்கொள்வதற்கென தொகை கடன்களை விநியோகிப்பதே எதிர்பார்ப்பு என்றும் எவ்வகையிலேனும் பங்கு விற்பனைகள் நடைபெற மாட்டாதென்றும் மக்கள் வங்கியின் நிர்வாக தரப்பு கூறுவதாகவும் அதே நேரம் பணியாளர்களுக்கும் கொடுக்கல் வாங்கலில் ஈடுபடுபவருக்கும் பங்குகள் விநியோகிக்கப்படும் என நிதி அமைச்சின் செயலாளர் தெரிவித்துள்ளதாகவும் இலங்கை வங்கி ஊழியர் சங்கத்தினர் தெரிவிக்கின்றனர். மக்கள் வங்கி சட்டத்தின் 13வது சரத்தினை பார்க்கின்ற பொழுது கூட்டுறவு சங்கமோ அன்றி உத்தியோகபூர்வ நிலைமையின் பிரகாரம் திரசேரியின் செயலாளர் அல்லாத நபருக்கு வங்கியின் எந்த ஒரு பங்குதாரர்களாலும் தமது பங்குகள் விற்பனை செய்யக்கூடாதென குறிப்பிடப்பட்டுள்ளமையும் இங்கு சுட்டிக்காட்ட வேண்டியுள்ளது. அடுத்ததாக வங்கியின் மூலதன சிக்கல்கள் இருப்பின் அதனை தீர்த்து வைக்க வேண்டியது அரசாங்கத்தின் பொறுப்பாகவே இருத்தல் வேண்டும். அந்த வகையில் கடந்த வருடம் இலங்கை வங்கி அரசாங்கம் 5 பில்லியன் நிதியை வழங்கியுள்ளதாகவும் கூறப்படுகின்றது. எனவே அத்தகையதொரு ஏற்பாட்டினை மக்கள் வங்கி தொடர்பிலும் மேற்கொள்ள இயலும். அத்தகையதொரு நிலை இருந்தும் தொகை கடன்களை விநியோகிப்பது பங்குகளை விநியோகிப்பது போன்ற ஏற்பாடுகளை மக்கள் வங்கி தொடர்பில் மாத்திரமே மேற்கொள்ள துடிப்பதே இங்கு சந்தேகத்தை ஏற்படுத்துகின்றது. மேலும் இந்த திருத்த சட்டத்தின் 20வது சரத்தின் பிரகாரம் மத்திய வங்கிக்கு இருந்த தலையீட்டு உரிமம் இல்லாது செய்யப்பட்டு 21(1)(3) மற்றும் 43(2)(2) போன்ற சரத்துக்கள் நீக்கப்பட்டும் உள்ளன. அந்த வகையில் மத்திய வங்கிக்கு உரிய தலையீட்டு அதிகாரங்களை நீக்குவதற்கு முயல்வது ஏன் என்பது பலத்த சந்தேகத்திற்குரிய விடயமாகவே இருக்கின்றது. 1961-29 இலக்க மக்கள் வங்கி சட்டத்தின் 12(1) சரத்தினை பார்க்கின்ற போது வங்கியின் பங்கு மூலதனமானது ஒரு பங்கு 50 ரூபாய் வீதமான 120,000 பங்குகளாக பிரிக்கப்பட்டு 60 லட்சம் ரூபாவாக இருத்தல் வேண்டும். எனினும் அதற்கென பிரதிநிதித்துவ மந்திரி சபையின் மூலமாக நிறைவேற்றப்பட்ட ஆலோசனைக்கு அமைவாக பங்கு நிதியானது காலத்திற்கு காலம் அதிகரிக்கப்பட இயலும் என குறிப்பிடப்பட்டுள்ளது. இந்த சரத்து மேற்படி திருத்த சட்டத்தில் வங்கியின் அதிகாரம் அளிக்கப்பட்ட மூலதனம் ஒவ்வொன்றுக்கும் 50 ரூபாய் கொண்ட 1 பில்லியன் பங்குகளாக பிரிக்கப்பட்ட 50 பில்லியன் ரூபாய் ஆதல் வேண்டும் என திருத்தப்பட்டுள்ளது. இவற்றை பார்க்கின்ற பொழுது இவ்வாறு மக்கள் வங்கியின் பணியாளர்களுக்கும் கொடுக்கல் வாங்கல்கள் மேற்கொள்வோருக்கும் பங்குகளை விநியோகிப்பது என்ற பெயரில் மக்கள் வங்கி பணியாளர்களது எதிர்ப்பினை சமாளித்து கொண்டு மக்கள் வங்கியை விற்பதற்கான ஒரு ஏற்பாடு இதுவென மேற்படி திருத்த சட்டம் உணர்த்துவதாகவே மக்களிடையே ஒரு சந்தேகம் நிலவி வருகின்றது. நாட்டில் பாரிய நட்டங்களுடன் செயல்படுத்தப்பட்டு வருகின்ற பல அரச நிறுவனங்களுக்கு திரசேரி இன்னமும் நிதியினை வழங்கி வருகின்ற நிலையில் லாபம் ஈட்டுகின்ற ஒரு அரச வங்கியின் மூலதன விருத்திக்கென இத்தகைய ஏற்பாடுகளை மேற்கொள்வதற்கு முயல்வதே மக்களிடையே பலத்த சந்தேகத்தை ஏற்படுத்துவதற்கு காரணமாக இருக்கின்றது என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். இத்தகைய நிலையில் சில நியாயமான கேள்விகளை இலங்கை வங்கி ஊழியர் சங்கத்தினர் எழுப்புகின்றனர். அந்த வகையில் உத்தேச மக்கள் வங்கி திருத்த சட்டத்தின் உண்மையான தேவை என்ன என்பதான கேள்வி எழுகின்றது. இந்த திருத்த சட்டத்தின் ஊடாக மக்கள் வங்கியின் அரச உரிமத்திற்கு எவ்விதமான பாதிப்புகளும் அழுத்தங்களும் ஏற்படாது என்பதை உரிய வகையில் அரசாங்கம் உறுதிப்படுத்த வேண்டும். மேற்படி சட்ட திருத்தம் ஊடாக விநியோகம் செய்வதற்கு எதிர்பார்ப்பு கொண்டுள்ள தொகை கடன்கள் ஒப்படைக்கத்தக்க தொகை கடன்கள் ஆகுமெனில் அவை ஏதேனும் ஒரு சந்தர்ப்பத்தில் பங்குகளாக மாற்றக்கூடிய வாய்ப்புகள் உண்டா என்பது குறித்து முன்கூட்டியே தெளிவுகளை அரசு தர வேண்டும். ஏதேனும் ஒரு வகையில் அவ்வாறு பங்குகளாக மாற்றம் பெறுகின்ற நிலையில் மக்கள் வங்கியின் அரச உரிமத்திற்கு பாதிப்புகள் ஏற்படுமா என்பது தொடர்பிலும் அரசு மக்கள் வங்கி தொடர்பிலான பொறுப்புகளிலிருந்து விலகிக் கொள்வதற்கு எதிர்பார்க்கின்றதா என்பது தொடர்பிலும் தெளிவு தேவை. 2018 வரவு செலவு திட்டத்தின் மூலமாக குறிப்பிடப்பட்டிருந்ததன் பிரகாரம் அரச வங்கிகளின் அரச பங்குகளை தனியாருக்கு விற்கின்ற திட்டமானது மக்கள் வங்கியிலிருந்து ஆரம்பிக்கப்படுகின்றதா என்ற வங்கி ஊழியர்களது கேள்விக்கு அரசு பதில் வழங்க வேண்டும். அதே நேரம் இந்த என்டர்பிரைஸ் ஸ்ரீலங்கா என்கின்ற திட்டம் தொடர்பிலும் பாரிய அளவில் நிதி விடுவிக்கப்பட்டு வருவதாகவும் இது எதுவரையில் போய் நிற்குமோ தெரியாதென்றும் இதன் காரணமாக வங்கி கட்டமைப்புகள் சிதைவுறும் நிலை உள்ளதாகவும் கூறப்படுகின்றது. ஆனால் எங்களது பகுதிகளை பொறுத்தவரையில் மேற்படி திட்டத்திற்கென வங்கிக்கு போனால் அங்கே நிதிக்கு பதிலாக எமது மக்களை இழுத்தடிக்கின்ற நடவடிக்கைகளே தொடர்ந்தும் மேற்கொள்ளப்பட்டு வருகின்றன. எனவே மேற்படி பாரிய அளவிலான நிதி யாருக்கு விடுவிக்கப்படுகின்றது என்ற கேள்வி எழுகின்றது. இது தேர்தல் நடவடிக்கைக்கான முதலீடா அல்லது பொறுப்பானவர்களது உற்றார் உறவினர்கள் நண்பர்களுக்கானதா என்ற சந்தேகம் எமது மக்கள் மத்தியில் எழுந்திருக்கின்றது.
என்னென்ன
திட்டங்களை கொண்டு வந்தாலும் எமது மக்களுக்கு அவற்றில் மாற்றாந்தாய் மனப்பான்மையை இன்னும் தொடர்ந்து காட்டப்பட்டு வருகின்றது. எமது பிரச்சனைகளை நாம் தாம் தீர்க்க வேண்டும், எமது மக்களது பிரச்சனைகளை அரசு தான் தீர்க்க வேண்டும், அதை விடுத்து சர்வதேச சமூகம் தீர்க்க வேண்டும் என இடித்துரைத்து கொண்டும் பொய் சொல்லி கொண்டும் இருக்க முடியாது, அது சாத்தியமும் இல்லை. இதுவரையில் கிடைத்திருந்த நல்ல சந்தர்ப்பங்களை எல்லாம் கை நழுவ விட்டுவிட்டு இந்த அரசாங்கத்தை கொண்டு வந்ததாக கூறிக்கொண்டு இந்த அரசாங்கத்துக்கே முட்டு கொடுத்து கொண்டு இந்த அரசே எல்லாவற்றையும் தமிழ் மக்களுக்கு செய்து கொடுக்கும் என கூறிக்கொண்டு இந்த அரசை கொண்டு தங்களது சுயநலன்களை மாத்திரம் நிறைவேற்றி கொண்டு இன்று தேர்தல் என வரும்பொழுது அரசாங்கத்தை நம்ப முடியாது என்றும் சர்வதேச சமூகமே அழுத்தங்கள் கொடுக்க வேண்டும் என இந்த பணப்பட்டி தமிழ் அரசியல்வாதிகள் இன்று மீண்டும் கூற தொடங்கிவிட்டார்கள். பல்வேறு இக்கட்டான நிலைமைகளில் கூட வரும் பார்வையாளர்களாகவே சர்வதேச சமூகம் இருந்துள்ளது எமது மக்கள் மறந்துவிடவில்லை. அரசியல் என்பது தமிழ் தரப்பு பணப்பட்டி அரசியல்வாதிகளுக்கு வாழ்வாதாரமாகவும் எமது மக்களுக்கு இவர்களது இந்த அரசியலே சாவாதாரமாகவும் இருக்கின்றது. சர்வதேச சமூகத்திற்கு இடித்துரைக்கின்ற இந்த பணப்பட்டி தமிழ் தரப்பு அரசியல்வாதிகள் இவர்கள் பங்கெடுக்கின்ற இந்த அரசை முதலில் பிடித்துரைக்க வேண்டும். அரசிடம் போய் தங்களுக்கென நிதி பெற்றுக்கொண்டு அரசு தமிழ் மக்களுக்கு நிதி வழங்கவில்லை என கூறிக்கொண்டிருப்பதில் எவ்விதமான பயனும் இல்லை என்பதை தெரிவித்து சந்தர்ப்பத்திற்கு
காலை அவசரம்.
நன்றி, வணக்கம்.